අභිනව මන්ත්‍රීතුමාගේ නිල ප්‍රතිඥා පාර්ලිමේන්තු රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව කරුණාර්ථ පරණවිතාන මැතිතුමා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනතාවගේ ආණ්ඩු ක්‍රමවේදතාව ආරක්ෂා කොට අනුගමනය කරන බවද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටත් වී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල්ලේ දෙවීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා ප්‍රකාශ කොට ප්‍රතිඥා දී 2024 සැප්තැම්බර් 9 වෙනිදා පාර්ලිමේන්තු ඉදිරියේ ප්‍රතිඥා දී අසහ කළා.
ජනාධිපතිවරයාගේ ලැබෙන නිවේදන 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥාපනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වෙනි වගන්තියේ මාවිත පැවරුණු පරතර ප්‍රකාර මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළමුවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් ඒ දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. යනුක්ත උක්නාච්ඡාපනතේ 21-2 වගන්තිය සමක්කේ විය යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙමි. ශ්‍රී ලංකා ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ තලතා අතුකුරණ මහත්මිය සිය පාර්ලිමේන්තු අන්ති දුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත භාර දී ඇති බවත් ඒ අනුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වූ බවත් පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තේ එම ලිපිය දැන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් කියවනු ලැබේ.
තලතාතු කෝරල 50 වැන්න වත්ත කහවත්ත 2024-08-21 පාර්ලිමේන්තු මහලේකම්තුමිය පාර්ලිමේන්තුව මහලේකම්තුමියනි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම අද දින පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය අනුව මා විසින් දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අද දින සිට ඉල්ලා අස්වන බව මෙයින් කාරුණිකව දැනුම් දෙමි. තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නපුර දිස්ත්‍රික්ක
ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථා ප්‍රකාරව මාර්ගගතකමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධන ඇමති 58 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලද පෙස්සම් 2ක පිටපත් මාවිත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනීමට කැමැත්තෙමි. නිවේදනය 20-23 අංක 16 දන්න ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80-2 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මහ බැංකුවේ අධිපතිවරයා පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් සහ මහ බැංකුවේ සෑම නියෝජ්‍ය අධිපතිවරයෙකුම පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසින් හෝ එහි යම් කියම් කමිටුවක් විසින් මහ බැංකුවේ කාර්යභාරය සම්බන්ධයෙන් සෑම මාස 4කටම වරක් විමසීමට ලක්කරනු ලැබිය යැබිය යුතු බවට වන නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා හා අදාළ අනෙකුත් නිලධාරීන් විසින් මහ බැංකුවේ කාර්යභාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහා වන විශේෂ රැසීමක් ආගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් 3 දින අඟහරුවාදා එනම් අද දින පූර්වභාග 11:00 පාර්ලිමේන්තු කාර්යක සභා අංක 1 දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙන දැනුම් දීමට කැමැත්තෙමි. ඒ අනුව මෙම විශේෂ රැස්වීම තරහ පැමිණ සහභාගී වන මේ සියලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත කාරුණිකව දැනුම් දෙමි. ඔව් විපක්ෂ සංවිධායකතුමනි,
පසුගිය අවුරුදු 4 මාර තුල ඔය මහා බැංකුවේ අධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය විදිහට පැහැදිලි කිරීමක් කෙරුවේ නැහැනේ. දැන් මේ අස්පේ පැනලා ගියයින් පස්සේ ස්ථානීය දොරවහන වගේ වැඩක්. මොකද එතුමාට වක්කීමක් තිබ්බ අර විශේෂයෙන්ම අර අරගලේ තීර කාලේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පැහැදිලි කිරීමක් කරන්න ඇත්ත වශයෙන්ම මහා බැංකුවේ මුදල් නැහැ කියලා. නමුත් එතුමා කෙරුවේ නැහැ. පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලීමක් කෙරුව එතුමාගෙන් ඔබතුමත් එකට ආවා. එදා තමයි මේ සියල්ල හෙළි වුණේ. ඉතින් මං හිතන්නේ ඔහුගේ රාජකාරිය පැහැරලා තියෙනවා. මොකද මේ පසුගිය අවුරුදු 4 වාරතුර ඔබතුමා කියන විදිහට මාස 4කට සැරයක් පාර්ලිමේන්තුවට කිසිම දෙයක් දැනුම් දුන්නේ නැහැ. ඔබතුමාගේ දැනගැනීමටයි මම මේ කියන්නේ නැත්තම්.
කොමිස්ත්‍රි. ටිපිලේකනාදී පිළිගැනීම ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2022 මුදල් වර්ෂයේ සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩයේ 38 වන කොටස සහ 23 වන මුදල් වර්ෂයේ සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 6 වැනි කොටස 3 වැනි කාණ්ඩයේ 2 වැනි කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමනි,
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කෘතිය යෝජනා කරන්න.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2023 මුදල් වර්ෂයේ සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ 1 වැනි කාණ්ඩයේ 8 වන කොටස, 7 වැනි කාණ්ඩයේ 2 වන කොටස සහ 5 වැනි කාණ්ඩයේ 2, 3, 4 කොටස් මම ඉදිරිපත් කරමි. සභානායක. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විගණක අධිපතිවරයාගේ වාර්තාවේ 8 වැනි කාණ්ඩයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳ ඇගීම් සම්බන්ධ කාරක සාධන විගණන වාර්තා මම ඉදිරිපත් කරමි. සභානායකතුමනි,
කී වාර්තා මුද්‍රණය කෘතිය යෝජනා කරන්න.
ලිපි ලේකනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමනි.
ගරු කථානායකතුමනි, 2020-2021 වර්ෂ සඳහා සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේඩියෝ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2022-2023 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආර්ථික භෞතික සත්ත්ව පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ තියා මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ ජනාධිපති කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව, රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්ය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව, රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ මුදල් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව, රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිළිබඳව කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ තාක්ෂණ අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් යොමු කළ කියා මම යෝජනා කරමි. ක්‍රම සහ විධි පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(6) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ක්‍රම හා විධි පිළිබඳව කාරක සභාව විසින් යොමු කළ කියා මම යෝජනා කරමි. 2024(2) දරන පරිපූර්ණ කස්ටමේන්තුව, 2008(17) දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාප්තිය 3-4 වගන්ති යටතේ චෙක්පොට් සහ කලම්බ ප්‍රයිවට් ලිමිටඩ් ආයතන සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024(04) දිනැති අංක 23-96 ඇදහිලි 60 දරන අතිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය, 2010(17) දරන කැසිනෝ ව්‍යාපාර නියාමන කිරීමේ පනතේ 3 වැනි වගන්තිය සමග කිවිතු හතරවැනි වගන්ති යටතේ කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දීමේ නියෝග සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථයිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 මැයි 29 වෙනි දින අංක 2386.09 ධර්ණ අතිවිශේෂ කැසපත්‍රය පළකරන ලද නියෝගය 2011 අංක 18 ධර්ණ වරායා ගුවන් තොටුපළ සංවර්ධන බඩු පනතේ 3-3 වගන්ති යටතේ වරායා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථයිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 මාර්තු 27 දින ඇති අංක 23-77.39 ධර්ණ අතිවිශේෂ කැසපත්‍රය පළකරන ලද නියෝගය 2021 අංක 11 ධර්ණ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 54 වගන්තිය සමග කිය යුතු 71-2 වගන්තියට ඡේදයටතේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 10 ධර්ණ සහජිපත්‍ය දේපල කල්මනාකරන අධිකාරිය පනතේ දෙවන වගන්තිය යටතේ පිහිටවන ලද සහජිපත්‍ය දේපල කල්මනාකරන අධිකාරිය නිවසා කොළඹ වරාය නගරයේ සහජිපත්‍ය දේපල කල්මනාකරන සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්තන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 ජූලි 26 දින ඇති අංක 23-97.94 දන අතිශේෂ ගැසපත්‍ය පළකරන ලද නියෝග සහ 2023 අංක 16 දන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 7-1 සහ 6 වෙනි කොටස සමග කිය යුතු 105 වගන්ති යටතේ අපනයන ලිපීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පාලක මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා මහ බැංකු අධිපති සාදන ලදුව 2024 අංක 1.93.01.02 ධර්ණ අතිවිශේෂ ගැසපත්‍රය පළකරන ලද රීති මම ඉදිරිපත් කරමි. මෙම පරිපූර්ණ ඇස්තමේන්තුවේ නියෝග නියමය සහ රීති රජයේ මුදල් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි. 1973 අංක 25 ධර්ණ ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමග කිය යුතු 41 වගන්තිය යටතේ ජාතික ක්‍රීඩා සංගම් නියෝග සම්බන්ධයෙන් ක්‍රීඩා හා සැවුන කටයුතු අමාත්‍යවරයා සාදර ලදුව 2024 මැයි 3 වෙනි දිනදී අංක 23-82.32 ධර්ණ අතිශේෂ ගැසපත්‍රය පළකරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග ක්‍රීඩා යෞවන කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාවට යොමු කර තියා යෝජනා කරමි.
පෙරුව අධ්‍යාපන මතුම.
අර කතානායකතුමනි 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශ අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ තියෙයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
නාගරික සංවර්ධන මතු
රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119.4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසර ස්වාභාවික සම්පත් තිරසාර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල කර්මාන්ත අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119.4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කතානායකතුමනි 2023 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධන අරමුදලේ කාර්ය සාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා යුක්තිගරුක සහ නීතිගරුක සමාජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119.4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විදේශ කටයුතු
මන්ත්‍රී
බුද්ධ ශාසනමත්
බුද්ධ ශාසන ගතානායකතුමනි 2023 වර්ෂය සඳහා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ආගමික කටයුතු සහ සහජීවන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
දිලිබල හා බලශක්තිය මතම
ගතානායකතුමනි 2007 අංක 35 දන්න ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පනතේ 36.2 වගන්තියේ ඇය සහ ඊ චේත සමගය කිය යුතු 67 වගන්තිය යටතේ උපකරණවලට බලශක්ති කාර්යසාධන සමිති ශීතකරණ සම්බන්ධයෙන් විදුලි වාහන බලශක්ති අමාත්‍යවරයා විසින් සාදර ලද 2023 අප්‍රේල් 11 වෙනි දින ඇති අංක 23/27 ඇදිරි 33 දන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝග සහ එම ගැසට් පත්‍රයේ සිංහල භාෂා පිටපතේ නීති කෙටුම්පත් සම්පාදනයේ අංකයේ නිවැරදි කිරීම සඳහා 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත යටතේ විදුලි බලහ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදර ලදුව 2024 අගෝස්තු 14 වෙනි දින ඇති අංක 23/97 ඇදිරි 28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සහ 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 36/37 වගන්ති සමගය කිය යුතු 67 වගන්ති යටතේ බලශක්ති පාරිභෝජන පිල් ලකුණු පිළිබඳව නියෝග සම්බන්ධයෙන් විදුලි බලහ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජූලි 4 වෙනි දින ඇති අංක 23/39 අදීර 0.9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග සහ නියමයේ විදුලි බලහ බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවට යොමු කර යෝජනා කරමි.
සරු වෙනදා වාණිජ්‍ය මාත්‍යම
කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වෙළඳ වාණිජ්‍ය හා ආහාර සුරක්ෂිත අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ක්‍රමවිධි පිළිබඳව කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124/6 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ක්‍රමවිධි පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නෝන වැබිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ මාත්‍යමා සහ මුදල් රාජ්‍ය මාත්‍යමා
ගරු කතානායකතුමනි 2021 වර්ෂය සඳහා සීමා සහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව භාණ්ඩ සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම හර්ෂට සිල්ලා මෙතුම.
ගරු කතානායකතුමා, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කරන ලද 69.1 දරන ආනයන අපනයන පාලන පනත යන රෙගුලාසි සහ 21.11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තා මා ඉදිරිපත් කරන එක ගැටලුවක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒ තමයි අපි නිර්දේශයක් දුන්නා මේ .85, .48, .27 දරන පනත් මගින් සංශෝධනය 69.1 දරන අනහන අපනයන පාලන 41 උපවගන්තිය සහ 14 වෙනි වගන්තිය සමග කියවිය යුතු 20 වෙනි වගන්තිය යටතේ රෙගුලාසි කියලා. මේකේ තෙල් නිස්සාරක ඔලේ රෙසින් සහ අවශේෂ ස්වරූපයෙන් ලෙස ප්‍රතිඅපනයන සඳහා තෝරාගත් කුළුබඩු සැකසීම සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්න පැනනගලා තියෙන්නේ. අපේ නිරීක්ෂණය වුණේ ගම්බරි සාධික එනසා ලිංගුරු වැනි කුළුබඩු ඇතුළු තෙල් හා ඔලියෝ රෙසින් නිසානය සඳහා ICL යටතේ ආනයනය කිරීමට සුදුසුකම් ඇති කුළුබඩු පිළිබඳ විස්තර ලයිස්ට්‍රක් රෙගුලාසි මගින් දන්වා ඇති බව කාර්යක සභාව නිරීක්ෂණ කළහ. විශේෂිත ව්‍යවසායකයන් 4 රෙගුලාසි මගින් බලපෑමට ලක්වීමට හේතුව ඒවා තෝරාගත් ආකාරය සහ ඒවා සතුව බන්ධිත ගබඩා තිබේද යන්න පිළිබඳව කාර්යක සභාව ආයෝජන මණ්ඩලයේ නිරධාරීන්ගේ විමසා සිටියේය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රෙගුලාසි මගින් පාලනය වන කලාපය තුළ අනුකූලතාවයේ නිරීක්ෂණය කරන බවත් කලාපයෙන් පිටත බලධාරීන් සමග සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් සියලු අවශ්‍යතා සපුරාලන බවට සහතික වන බවත් කාර්යක සභාව නිරීක්ෂණය කළාය. මොවුන් දැනට සිටින ආනයනකරුවන් බවත් දෙදෙනෙකු කලාපය තුළ සහ ඉන් පිටත දෙදෙනෙකු ද සිටින බවටත් කාර්ග සභාවට දැනගන්න ලැබිණි. එවැනි ව්‍යවසායකයන් සඳහා ස්ථාවර යාන්ත්‍රණයක් අවශ්‍ය බව කාර්ග සභාව නිරීක්ෂණය කළ අතර මෙම රෙගුලාසි මෙම නොගැලපීම විසඳීම දරන උත්සාහ බව ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දෙන ලදී. අපේ නිර්දේශ වුණේ නිෂ්පාදන ප්‍රතිඅපනයන ක්‍රියාවලිය විධිමත් කිරීම සහ ව්‍යවසායකයන් විසින් ප්‍රතිඅපනයන කළමනාකරණය කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආයෝජන මණ්ඩලයට කාර්ග සභාව නිර්දේශ කළාය. දැන් මෙතන ප්‍රොසීඩියර් එක තියෙනවා ගරු සභා කතානායකතුමනි. මේ ප්‍රොසීඩියර් එක මෙන්න මෙහෙම කියනවා. I'm reading off it in English. Procedure for importation and processing of selected spices and re-export purposes for forms of oil extraction, oleoresin and spent. In this context, procedure for importation of spices for processing and re-export purposes in forms of oil extract, oleoresin and spent has been developed to regulate and streamline the importation of spices in raw forms for processing and re-exports as made in Sri Lanka products. Where this procedure shall be applicable for four existing BOI approved enterprises. Arake dibbe dekai kiyala meke dena four kiyala operating under the BOI, two within BOI zones and two outside BOI zones. Hari hatara tamai and any new enterprise to be approved under BOI is encouraged to be located only within the BOI zone kiyala ඊට පස්සේ මෙහෙම කියාගෙන යනවා. ඊට පස්සේ මේක දෙන්නේ K අකුර යටතේ ඊට පස්සේ රෝමන් 3.1 approved enterprise කියලා B රෝමන් 9 තියෙනවා manufacturing facility of approved enterprises operating under the BOI within BOI zones and any new enterprises to be approved under the BOI to be located only within the BOI zone කියලා. එතන මෙතන පටහැනි. ඒ නිසා මොකද අපි සාකච්ඡා කරාම අපි කිව්වේ දැන් මේ මේ zone එකේ එළිය හරි ඇතුළේ ඉන්නවා නම් ඒ කට්ටියට හරියට මේක නිර්දේශ කරලා ඒක අර හොරෙන් එළිය විකුණනවා වෙනුවට හරියට ප්‍රතිඅපනයනය කරන්න පුළුවන් වෙන විදිහට වැඩ කරන්න කියලා. එතන මෙතන ගැටලුවක් තියෙනවා. මේක අපි දැක්කේ පස්සේ මේ ප්‍රොසීඩියර් එක. ඒ නිසා මම ඒක ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. මේක මෙහෙම වෙන්න බෑ. හරි BOI encourage නම් encourage only නම් only. ඒ නිසා මේ වෙනස් මේ මේක මේ වැරද්ද નિවර්ධි කරලා අනිත් හැමෝටම ඒ අවශ්‍ය හැමෝටමත් මේ 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 නීති ඒ විදිහටම බලපවත්වන්න කියලා ඒ නිර්දේශයත් මම එකතු කරනවා මේ කමිටුවේ සභාපති හැටියට. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. දේශ රැකියා හා ශ්‍රමයේ පිළිබඳ අංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව හික්ට අප්පුහයි මැතුම.
අර ගතනායකතුමනි විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඇතුළු යොමු කරන ලද සේවකයන්ගේ ජාතික ආම වේතනය සංශෝධන 50 කෙටුම්පත LDO 29යි ඉරාක් 2024 සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්තාව මයන්ත දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාව වෙත විසින් රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වන ප්‍රඥප්තිය සම්බන්ධයෙන් වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි එක්ක මම කැමති මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න අපේ සියලුම සමාජික මන්ත්‍රීවරුන් ඒ වගේම අනුකමිතුවේ ගරු සභාපති ඩොක්ටර් උපුල් ගලපත්ති මැතිතුමාටත් ඒ වගේම සියලුම සමාජිකයන්ටත් ඒ වගේම අපේ ආංශික කාරක සභාවේ ලේකම්වරිය ගිලන්චලා ලක්ෂාණි මැතිණිය ඇතුළු සියලුම නිලධාරීන්ටත් ඒ වගේම ගරු සභාපතිතුමනි කතානායකතුමනි අපේ අමාත්‍යංශයේ සුනිල් ඩියල්විස් මැතිතුමා රොෂ්නි හෙටිගේ මැතිණිය ඇතුළු ඒ සියලුම අනිකුත් නිලධාරීන් ඒ වගේම දොස්තර ආනන්ද විජේවික්‍රම මැතිතුමා විනයා ආරත් මැතිතුමා ඒ වගේම වජිර දිසානායක මැතිතුමා ඒ වගේම දොස්තර පාලිත අබේකෝන් මැතිතුමා ලංකා ජයසූරිය මැතිණිය ඇතුළු අනිකුත් සියලුම ඒ නිලධාරීන්ටත් ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලකාසිං මැතිනි ඇතුළු ඒ සිළුම අනිකුත් නිලධාරීන්ටත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය නැෂනල් මෙඩිකල් රෙගුලටරි ඇතොරිටි එක ආයුර්වේද මෙඩිකල් කවුන්සිල් එක ලංකා මෙඩිකල් කවුන්සිල් එක සිලෝන් මෙඩිකල් කොලේජ් කවුන්සිල් එක ඒ වගේම ශ්‍රී ලංකා නර්සින් කවුන්සිල් එක ඇතුළු සිළුම අනිත් යුනියන් සහ ඒ සංවිධාන අපිට උදව් කරලා තියෙනවා. ඒ පිළිබඳව මගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී සභාපතිවරයා හැටියට මම උපද කරනවා. ඒ වගේම අපේ ගරු කතානායක තුමුකෝ හිටපු කතානායක ගරු කරුජයසූරිය මැතිතුමා ප්‍රමුඛ අනිකුත් ඒ සිළුම අපිට උදව් කරපු ඒ දේශපාලන අධිකාරිය ගරු ඇමතිතුමා ඒ වගේම අනිකුත් නිලධාරීන් අමාත්‍යාංශය ඒ සිළු දෙනාට මේ අවස්ථාවේදී මම ස්තුති කරන්න කැමති. මේ ප්‍රඥප්තිය ගරු සභා කතානායක තුමනි අවුරුදු 21-23කට වැඩි කාලයක් තමයි මේක සාකච්ඡා කරලා තියෙන්නේ. අද ඒ වාර්තාව සම්පූර්ණයෙන් අපි ඉදිරිපත් කරනවා. නැවතරක් සිළුම නිලධාරීන්ට ඒ වගේම දේශපාලන අධිකාරීට මම මේ අවස්ථාවේදී ස්තුති කරන අතර අපේ සිළුම සමාජිකයන්ටත් මම බලාපොරොත්තු වෙනවා ගරු ඇමතිතුමා අනාගතයේදී මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කරලා කැබිනට් පත්‍රිකාවක් මේ පිළිබඳව ඉදිරිපත් කළා. මේක නීතියක් බවට පත් කරයි කියන එක මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
විවෘතහා වගේ කිවිතු රජෙක්නෝද ආංශික අධ්‍යක්ෂණ කාර්ය සභාවේ වාර්තා 8ක් කරු ජගත් සුමිත් කුමාර සුමිත්‍රාජ් මන්ත්‍රීතුමා
ඒ වෙනුවට උදේන කිරිඳිගොඩ මන්ත්‍රී.
ඒ වෙනුවට උදේන කිරිඳිගොඩ මන්ත්‍රී. උදේන කිරිඳිගොඩ මන්ත්‍රීතුමා.
කරු කතානායකතුමනි විවෘතහා වගේ කිවිතු රජයක් පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්ය සභාවේ යොමු කරන ලද 2019 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව හා ගිනුම් 2022 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මා ඉදිරිපත් කරමි. තුන්වෙනි වාර්තාව වගකිවයුතු හා වගකිවයුතු රජයක් විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආර්ථික අධීක්ෂණ කාර්ය සභාවේ යොමු කරන ලද 2021 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව 2022 වර්ෂය සඳහා හිමිකම් රක්ෂණ අරමුදලේ කාර්යසාධන වාර්තාව සහ ගිනුම් සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. හතරවෙනි වාර්තාව වශයෙන් විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. පස්වෙනි වාර්තාව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා මානව හිමිකම් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව සහ 2020 සහ 2021 වර්ෂය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තා 6 විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද 2022 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා පරිපාලන අභියාචන මිනිස්ත්‍රි අධිකාරියේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. හත්වෙනි වාර්තාව වශයෙන් විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද 2023 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි 8වෙනි වාර්තාව වශයෙන් විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද 2023 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්යසාධන වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කර සිටිමි.
ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකර්ම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා 4ක් ගරු ඩී වීරසිංහ ගරු මන්ත්‍රී
ඒ වෙනුවට සුදත් මන්දුල
මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි වාර්තාව 1 ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2022 වර්ෂයේ සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2022 වර්ෂයේ සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මිනින්දේරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව දෙක ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙතම යොමු කරන ලද 2022 වර්ෂයේ සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2018 වර්ෂයේ සඳහා මිල්කෝ පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂයේ සඳහා මිල්කෝ පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂයේ සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂයේ සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂයේ සඳහා ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව තුන ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂයේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2022 වර්ෂයේ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ වාර්ෂික වාර්තාව 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ වාර්ෂික වාර්තාව 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ වාර්ෂික වාර්තාව 2022 වර්ෂයේ සඳහා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව 2019-2020 වර්ෂයේ සඳහා සීමා සහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂයේ සඳහා කෘෂිකාර්මික හා ගොවිජන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාංක 4 ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තාව 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව 2023 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව 2019 වර්ෂයේ සඳහා සීමා සහිත සීනෝර් පදනමේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2022-20 වර්ෂයේ සඳහා ලංකා ධීවර හා නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මෑන්තරි ස්ථානායකතුමනි,
ගරු කථානායකතුමනි, සමාවෙන්න උපතුමාගේ අවසර පරිදි මම කැමති අපේ තියෙන නෝට්ස් කීපයක් තියෙනවා ඒකත් සභාගත කරන්න හන්සාඩ් ගත කරන්න. ඒ වගේම උපතුමාටත් මම විශේෂ ස්තුතියක් පුද කරනවා මේ මේ ආංශික කාර්යක සභාවේ වැඩ කටයුතු උදව් කිරීම පිළිබඳ ස්තුතියි.
ළමුන් හා කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව ආචාර්ය හරිණි අමරසූරිය මැතිනි.
I present the report of the Sectoral Oversight Committee on Children, Women and Gender on performance. The first report is on the performance report of the Ministry of Women, Child Affairs and Social Empowerment for the year 2023 and annual report of the National Child Protection Authority for the year 2021, which were referred to the said committee. Thank you.
Madhye Tarunye Urumaya Haa Nootana Purvayasi Bahaya Pedimandha පුරවේසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව කාර්ක සභාවේ සභාපති ලලිත් වර්ණ කුමාර මහතා විසින්
ඒ වේලාවට
දලසලා පෙරමු.
මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවේසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ තියමු කරන ලද පහත් සඳහන් වාර්තා 1-2022 වර්ෂය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2-2021 වර්ෂය සඳහා ජාතික තරුණ සභාවේ වාර්ෂික වාර්තාව සහ 3-2021 වර්ෂය සඳහා ගාලු උරුමය පදනමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාවන් මම ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැනීම ආචාර්ය සුසිල් ප්‍රේමජාත මහත්මයා.
ගරු කථානායකතුමනි,
රාජගිරිය මාදින්නාගොඩ පාර අංක 47න් එකදරන ස්ථානයේ පදිංචි එම්.ඒ. සුගත් විජේසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් අධිකාරක සභාවට යොමුකරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 මාදුර විතානගේ මැතිතුමා. ඇබ්සන්ට්. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා. ප්‍රශ්න අංක 2. ප්‍රශ්නාංක 3 වෛද්‍ය කවීන්ද හේෂාන් ජයවර්ධන මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
වරායහා නාවික මැතිතුමා.
එතුමාගේ ප්‍රශ්නයේ සඳහා පිළිතුර පර්යන්තේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරි සතු පර්යන්ත 3යි ජයබහලු පර්යන්තය JCT නැගරේටි බහලු පර්යන්තේ ECT සමගි බහලු පර්යන්තේ UCT ශ්‍රී ලංකා වරායක අධිකාරීත්වයේ හිමිකාරීත්වයේ 100%යි. හතර සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් JGT පුද්ගලික සමාගම ජෝන් කීල්ස් හෝල්ඩිංස් 42.19යි මර්ස්ක් BV 26.25යි APM ටර්මිනස් BV 6.56යි පිනෝයි ඉන්වෙස්ට්මන්ට් සබ්සිඩරි ඔෆ් මෙරයින් කෝපරේෂන් එවර්ග්‍රීන් මෙරයින් කෝපරේෂන් 10%යි ශ්‍රී ලංකා පෝර්ට් ඔතෝරිටි 15%යි කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් CICT මෙරිට් බ්‍රාවෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් 15%යි ශ්‍රී ලංකා පෝර්ට් ඔතෝරිටි 15%යි එයින් උපයන ලද 2015 ඉඳන් 2024 දක්වා උපයන ලද මෙහෙවන ලද බහලුන් සහ මෙහෙයුම් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මේ වගුවේ තියෙන දීර්ඝ විස්තරයක් ඊළඟට එම ආදායමෙන් වරාය අධිකාරට හිමි වූ ආදායම 2015 සිට 2024 දක්වා ඊළඟ වගුවේ තියෙන දීර්ඝ විස්තරයක් එක මම සභාගත කරනවා.
ගරු ඇමතිතුමා, මගේ පළවෙනි ප්‍රශ්නය තමයි විශේෂයෙන්ම අපි එදා හම්බන්තොට වරාය චීන සමාගමකට ලබා දුන්නා. එයින් මට මතක විදියට ඩොලර් බිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් මුදල් අපේ රජයට ලැබුණා. මෙතනින් පසුව යම් කිසි ආදායමක් ශ්‍රී ලංකා රජයට චීන හම්බන්තොට වරායෙන් අපිට ලැබෙනවද කියලා දැනගන්න කැමතියි ගරු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නය අහලා නැහැ. ඒක අහලා තිබුණා නම් මට අවශ්‍ය තොරතුරු අරගෙන ඒක දැනගන්නට තිබුණා. නමුත් ඉදිරියේදී ඔබතුමා වෙනත් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට මම පිළිතුරක් નિયમિત තොරතුරු ලබාගෙන ලබා දෙන්නම්.
ගරු ඇමතිතුමා, බෙහෙවින් ස්තුතියි. මම හිතුවා ඇත්තටම අදාළ අමාත්‍යංශයට අදාළ කරුණක් නිසා ඔබතුමා දැනගෙන ඇති කියලා ඒ පිළිබඳව කමක් නැ ඉදිරි දවසක එය ගරු සභාවට ඉදිරිපත් කරන්න. ගරු ඇමතිතුමා, ඇත්තටම මම අද මේ ප්‍රවෘත්ති බලනකොට විශ්මයට ලක් වුණා. මේ ඩේලි මිර ප්‍රවෘත්තියේ ප්‍රකාශයක් දැක්කා. මේක ඔබතුමාගේ අමාත්‍යංශයටත් අදාළ වෙන නිසා මම ගරු සභාවට ඉදිරිපත් කරන්නම්. විශේෂයෙන්ම අපේ රටේ ගරු ඇමතිතුමා විදේශ ආදායම් ලබන ප්‍රධානම ක්‍රියාකලාපයක් තමයි සංචාරක ශේෂය. අද ලක්ෂ ගණනක් සංචාරකයෝ රටට ඇවිල්ලා මේ සංචාරකයෝ ශ්‍රී ලංකා ගුවන්තොටුපලේ රැඳී සිටිනවා පැය ගණනාවක්. ලංකාවට එන්න අවශ්‍ය කරන වීසා ලබා ගැනීම සඳහා ඔන් අරයිවල් වීසා විතරයි දැන් මේ අයට ඉෂු කරන්නේ. දැන් මේ මිනිස්සු මං හිතන්නේ වීඩියෝ එකක් හදලා ගරු කතානායකතුමා මේ Facebook එකේ දාලා තිබුණා. අපි දැක්කා මේ 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 සංචාරක කොයි තරම් අපහසුතාවයකට ලක් වෙලා තියෙනවද කියන එක. එතකොට අපි අහන්නේ ඉමිග්‍රේෂන් එකේ 110 දෙනෙක් සහ සමාන ප්‍රමාණයක් නිලධාරීන් හිඟයි. එහෙම තත්ත්වයක් තියෙනකොට ඇයි රජය මැදිහත් වෙලා විශේෂයෙන්ම රටට විදේශ විනිමය ගෙන එන මේ සංචාරක ශේෂ්ත්‍රයේ සංචාරකයන්ට වීසා ලබා දීම සඳහා සංවේදී වෙලා ඒ පිළිබඳව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න නැත්? අපි දන්නවා ගරු අධිකරණයේ මේ වෙනකොට නඩුවක් තිබෙනවා. ඉතින් ඒකට අපිට සමහරලාට මැදිහත් වෙන්න බැරුව ඇති. හැබැයි රජයට පුළුවන් අවම වශයෙන් මේ ඔන් අරයිවල් වීසා දෙන ප්‍රොසීඩියකට අදාළ නිලධාරීන් ප්‍රමාණයවත් වැඩි කරලා ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න. මොකද ඒකට හේතුව තමයි ගරු කතානායකතුමනි, මේ මේ රටට අපේ රටට අපකීර්තියක් සහ රටට ලැබෙන ආදායම් තමයි මේ අඩු වෙන්නේ. විශේෂයෙන්ම මේ එන සංචාරකයෙන් ඩොලර් 50ක් ගන්නවා. ඉතින් අපි ඉස්සර අපි දන්නවා 2012 වෙනකම්ම ලංකාවට එන සංචාරකයන්ට වීසා නොමිලේ දුන්නේ 2012 ඉඳන් 2024 අප්‍රේල් වෙනකම් අපි සිංගප්පූරුව සීෂෙල් මාලදිවයින්ට ෆ්‍රී වීසා දුන්නා හැබැයි සාක් රටවල් වලට ඩොලර් 35යි අනිත් රටවල් වලට ඩොලර් 50යි ඉතින් ගරු කතානායකතුමනි මේ පිළිබඳව රජය අවධානය යොමු කරලා විශේෂයෙන්ම මේ රටට එන සංචාරකයන්ට ඒ පහසුකම් ටික ලබා දෙන්න කියන ඉල්ලීම මම කර සිටිනවා
අර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාව සම්බන්ධව විශේෂයෙන්ම ඊයේ කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා මාලදිවයිනේ මේ වෙනකොට ලංකාවට උනා සමානම දෙයක් වෙලා තියෙනවා මාලදිවයිනේ තෙල් නැවුටි කැවිලා මුහුදේ තියන් ඉන්න විදේශ සංචිත නැතුව ඒ රටට ඇතුල් කරගන්න ඒක විදේශිකයෙන්ම පිරිච්ච මාලදිවයින්ටත් එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා අපිට වගේම වෙලා තියෙනවා ඒ නිසා ඊයේ ඒ සංචාරකෝ දැන් ලංකාවට ඇදෙනවා ඒ නිසා ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කරා ෆ්‍රී වීසා නිකුත් කරන වැඩපිළිවෙලක් හා මේ වෙනකොට රටවල් 38කට දීලා තියෙන ෆ්‍රී වීසා ලංකාවට ඇතුල් වීම ඒ වගේම ඊට අමතරව ගරු කතානායකතුමනි ඔන්ලයින් වීසාවල ඇවිල්ලා ගුවන්තොටුපලේ තියෙන තදබදේ ඒකට මේ නිමල් සිරිපාල ඇමතුමාගේ අමාත්‍යංශයෙන් මේ ඉමිග්‍රේෂන් එකට තමයි ඒක බලපාන දේ ඊයේ එකත් කතා කරලා කිව්වේ ඒ on arrival visa එකට ඊට වඩා පාස් ක්‍රමයක් ඇති කරන්න කියලා ඒ සම්බන්ධව තී සාකච්ඡා කරා මම හිතන්නේ ඒක සංචාරකයන්ට හොඳ පණිවිඩයක් බවට පත් වෙවි කරුවා
කිංග්ස් ප්‍රශ්න අංක 4 කිංග්ස් නෙල්සන් මැතිතුමා absent ප්‍රශ්න අංක 5 KPS කුමාරසිරි මැතිතුමා absent ප්‍රශ්න අංක 6 ජගත් ප්‍රියංකර මැතිතුමා ප්‍රශ්නාංක 7 ඉම්රාන් මහරෝෆ් මැතිතුමා
ප්‍රශ්න අහනවා කරු කතානායකතුමා
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තේ
මැතිතුමා ඉම්රාන් මහරෝෆ් මන්ත්‍රීතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු සපයනවා එතුමගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වී ගබඩා රජේ වී ගබඩා 12යි ඒවා පිහිටුව ඇති ස්ථාන තුල්ලාමනේ පුලිපා වංචිකල් මනල් පෙද්දි කජුවත්ත හරදියනාරු තුම්පන් කරණි වාලච්චේන සතොස අයසඩතිව් කලවංචිකුඩි කල්ලියන් කාඩු පෝරතිව් එමයි ස්ථානත් තියෙන වෙන ප්‍රාදේශලේකම් කොට්ටාසෙත් ඔබතුමාට අවශ්‍ය නම් දෙන්න පුළුවන් දෙනිකට පිළිතුර තුන්ගෙනකට පිළිතුර මුල්ලාමනේ ධාරිතාවය 500 මෙට්‍රික් ටොන් පුලි පංචිකල් 500 මනල් පෙඩ්ඩි 500 කජුවත්ත 500 කලදියනාරු 300 තුම්පන්කරණි 500 පාලච්චේන 1000 සත්ස 400 අසරදතිව 300 කලවංචිකුඩි 275 කල්ලියන් කාඩු 1000 පෝරතිව් 300 2015 සිට මේ දක්වා ගබඩා කරන ලද ප්‍රමාණයන් සම්බන්ධව තියෙන ඇමුණුම් අංක එක මගින් ඒක දන්වලා තියෙනවා වෙනම වාස්තාවක් 4-5 කොටසට පිළිතුර ඉහත වී ගබඩා ඉදිරිකන්නේ මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය වීයලේ මණ්ඩලය විසින් මෙම ගබඩා භාවිතයට නොගන්නා කාලවලදී රජය අස්සමේන්තු කරන ලද බදු පදනම් මත කෙටිකාලීනව රජයට අයත් වෙනත් ආයතනවල ආශ්‍රය පරිදි ගබඩාකරු සිදු කිරීම සඳහා ලබා දීමට අපේක්ෂා කරයි. A1 පිළිතුර නැත. A2 පිළිතුර අදාළ නොවේ. A3 පිළිතුර අදාළ නොවේ. A4 අදාළ නොවේ. A අදාළ නොවේ.
නන්දි கௌரவ சபாநாயகர் அவர்களே நன்றி அமைச்சர் அவர்களே இன்று இந்த களஞ்சிய சாலை சம்பந்தமான கேள்வி நினைக்கிறேன் இது பல வருடங்களுக்கு முன் பார்லமெண்டத்திலே நான் சமர்ப்பிக்கப்பட்ட ஒரு கேள்வி இருந்தும் நன்றி அந்த கேள்விகளுக்கான பதில் அளித்தமைக்கு கௌரவ அமைச்சர் அவர்களே இப்பொழுது உண்மையிலேயே இந்த விவசாய விடயங்களை பார்க்கின்ற பொழுது விவசாயிகள் மிகவும் கஷ்டத்தின் மத்தியிலே அவர்களுடைய இந்த விவசாய செயற்பாடுகளை முன்னெடுக்கின்ற பொழுது இன்று நெல்லுக்கான ஒரு நிர்ணய விலை இல்லாத காரணத்தினால் பல விவசாயிகள் பல முறையிலே பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள் ஆகையால் அரசாங்கம் என்ற அடிப்படையிலே இந்த நெல் விலையை தீர்மானிக்குகின்ற ஏதாவது ஒரு வேலை திட்டம் உங்களுடைய அமைச்சின் மூலமாக இப்பொழுது முன்னெடுக்கப்படுகின்றதா? குறிப்பாக நெல் அல்லது இந்த விவசாயம் கூடுதலாக மேற்கொள்ளப்படுகின்ற மாவட்டங்களிலாவது உடனடியாக அமுல்படுத்துகின்ற வகையிலே ஏதாவது வேலை திட்டங்கள் இருக்கின்றதா என்பதுதான் என்னுடைய முதலாவது கேள்வி.
ගරු කථානායකතුමනි, මේ වී මිලදී ගැනීම සම්බන්ධව අපිට දැන් මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. අපි ගබඩා විවෘත කරලා තිබෙනවා. ඒ අනුව දැනටමත් කීරි සම්බා ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා, විශාල ප්‍රමාණයක්. ඒ අඛණ්ඩව වී මිලදී ගැනීම සිදු කරනවා. නමුත් අද තිබෙන තත්ත්වය තමයි වී මිල රජයේ මිලට වඩා ඉහළ මිලකට පෞද්ගලික අංශයේ වී මිලදී ගැනීම සිදු කරනවා. ඒක ගොවින්ගේ පැත්තෙන් ඒක පිළිබඳව අපි සතුටු වෙනවා. එයාට හොඳ සාධාරණ මිලක් ලැබීම පිළිබඳව. නමුත් වීවලට ස්ථාවර මිලක් නියම කරලා තියෙනවා. දැන් ගොඩක් කට්ටිය මේ විශේෂයෙන් මේ ජනතා යුක්ති පෙරමුණ එහෙම නිරන්තරයෙන්ම කියනවා ගොවියට වී මිල සම්බන්ධව ගණන් කියලා. මං හිතන්නේ කිසිම කණ්ඩායමක් හරියට වී මිලයි හාල් මිලයි ගලපලා කතා කරන්නේ නැහැ. මම දැක්ක වී රුපියල් 150ට නාඩු ගන්න ඕන කියලා එතුමල්ලගේ ගොවි සංවිධාන එකමුතුවෙන්ද කියල එකකින් ප්‍රකාශයක් කරා. ඉතින් වී 150ට ගන්නව නම් හාල් 300 වෙනවා. ඒ නිසා මම ඒක නිසා කියන්නේ කවුරු හරි වී මිලදී ගැන කතා කරනව නම්, ගොවිය ගැන කතා කරනව නම් වී මිලත් කතා කරන්නේ වගේම පාරිභෝගිකයන්ට හාල් දෙන මිලත් එක්ක කතා කරන්නේ. මේක මම හැමදාම කියනවා. මේක නිකන් බොරුවට ගොවින්ගේ පැත්තට ගිහිල්ලා වී මිල ගැන කතා කරන්නයි පාරිභෝගිකයට ආම අඩුවට හාල් දෙන එක ගැනයි කතා කරන්නේ. මේ කෙලින් ඉඳගෙන හරියට කතා කරන්න කියලා මං හෙසියලු පාර්ශවවලට ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, දැන්ටමත් අපි පෝර සඳහාත් රජය තීන්දුව කරා දෙන සහනාධාර මුදල් වැඩි කරලා දෙන්න. ඒ අනුව මේ එනකන් එන මාසෙ ඉඳලම පෝර නිකුත් කරන්න කටයුතු කරනවා. කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. එතකොට වෙන්නේ රුපියල් 4000ක වගේ මිලක් තමයි පෝර හොන්ඩරයක් වෙනුවෙන් ගොවින්ට වැය කරන්න වෙන්නේ. ඒ සහනය අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා ගොවි ජනතාව වෙනුවෙන්. මොකද මේ පෝර සහනාධාරය සහ අනෙකුත් සහනාධාර දීම තුලින් රජයේ බලාපොරොත්තු වෙන්නේ ඒක මුළු රටේම පුරවැසියන්ට ඒක ඒ සහනය ලැබෙනවා. මොකද ගොවියගේ වී නිෂ්පාදනයේ මිල අඩු වෙනවා නම් එතකොට සහල් අඩු මිලට දෙන්නත් පුළුවන් වෙනවා. ඒ වෙනුවෙන් තමයි රජයේ මේ මූල්‍ය ප්‍රදානයන් සිදු කරන්න කටයුතු කරන්නේ.
දෙවැනි ප්‍රශ්නේ, நன்றி சபாநாயகர் அவர்களே. இரண்டாவதாக குறிப்பாக எங்களுடைய திருவண்ணாமலை மாவட்டத்திலே இந்த விவசாயிகள் எதிர்நோக்குகின்ற ஒரு பாரிய பிரச்சனை தான் அவர்களுடைய அந்த நெல்லை காய வைப்பதற்கான அந்த இட வசதிகள் இல்லாத காரணம் காணப்படுகின்றது. ஆகையால் திருவண்ணாமலையிலே குறிப்பாக கிண்ணியா, மூதூர், தோப்பூர், தம்பலகாமம் அதே போன்று குச்சவெளி பிரதேசங்களிலே இந்த விவசாயிகளுடைய நெல்லை காய வைப்பதற்கான வசதிகளை ஏற்படுத்துவதற்கு ஏதாவது அமைச்சின் மூலமான திட்டங்கள் முன்னெடுக்கப்படுகின்றதா? அவ்வாறான திட்டங்கள் முன்னெடுக்கப்படுகின்ற சந்தர்ப்பத்திலே அவர்களுடைய நெல்லை களஞ்சியப்படுத்துகின்ற இலகுவான வழிமுறைகளையும் அந்த பிரதேசங்களில் இருக்கின்ற விவசாயிகளுக்கு செய்து வழங்குவதற்கான நடவடிக்கைகளும் ஏதாவது முன்னெடுக்கப்படுகின்றதா என்பதை கௌரவ அமைச்சரிடம் கேட்க விரும்புகிறேன்.
கரு කථානායකතුමනි, මේ වී වේලීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි දැන්ට සැලසුම් කරලා තියෙන්නේ වී යලේ මණ්ඩලයට තියෙන සෑම ගබඩාවක් වෙනුවෙන්ම මේ ඩ්‍රය එකක් වී වේලන මැෂින් එකක් ලබා දෙන්නත්, ඒ වගේම ගොවි සංවිධාන වෙත අවශ්‍ය පරිදි ඒ සහයෝගය ලබා දෙන්නත් කටයුතු කරනවා. දැන්ටමත් ගොවි සංවිධාන හෝ වෙනත් ආයතන ඉදිරිපත් වෙනව නම් පෞද්ගලික ආයතන, ඒ සඳහා පොලි අවම් පොලියක් යටතේ සහ පොලි රහිතව ලබා දෙන අය මුදල් පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. මං හිතන්නේ ඉදිරියේදී මේ ප්‍රශ්නේ විසඳෙයි. ඔබතුමා ඇහුවේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්, ගොවින්ට තිබෙන ප්‍රශ්නයක්. ඒක ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි, ලංකාවේ මේ ප්‍රශ්නය තියෙනවා. අපි ඒකට විසඳුම් ලබා දෙන්න අවශ්‍ය පියවර මේ වන විටත් ගණිමින් තිබෙනවා. ඒකම ගරු කථානායකතුමනි, මම ඔබතුමාට තවත් කාරණයක් විනාඩියකින් කියන්න කැමතියි. මේ දිනවල දිගින් දිගටම යනවා මේ මාතර මේ ඉඩම් ටික මේ ආණ්ඩුවට පවරා ගන්නවා කියල. ඒක සම්පූර්ණ අසත්‍යක්, එහෙම එකක් නැහැ. මේ ආපු කැබිනට් පත්‍රිකාවකට ආපු නිර්දේශයක් මත තමයි කටයුත්ත පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කළ දෙන්නේ. ආණ්ඩුව ඉඩම් ගන්නෙ නැහැ. ආණ්ඩුව දැන් ඉඩම් 120%කට ඔප්පු ලබා දීලා රජයේ සතුව ඉඩම් ජනතාවට දෙන වෙලාවේ ආණ්ඩුවට ඉඩම් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවේ ඒ වෙලාවේ උත්සාහයක් ඒ වෙලාවේ තිබුණ දිගින් දිගටම යට වෙනවා නම් ඒකට වන්දියක් දීලා ඒ ඉඩමම ඒ ගොවියට දීලා වෙනත් වගාවක් කරන්න ආධාරකුත් දෙන්න තමයි යෝජනා කරලා තිබුණේ. නමුත් ඒක වැරදි විදියට ගියා. කොහොමටත් ඒක දැන් සම්පූර්ණ නතර කරලා තියෙනවා. මම ඊටමත් වගේ කියමින් කියනවා කිසිදු ආකාරයක මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් රජයට ගැනීමක් කරන්නේ නැහැ. බලහත්කාරයෙන් ඒ කටයුත්තක් කරන්නේත් නැහැ. එයාට වෙච්ච අසාධාරණය වෙනුවෙන් ලොකු වන්දියක් දීලා එයාට තවත් ආධාර උපකාර කරලා එයාගේ ජන ජීවිතය නගා සිටවන්න කරපු යෝජනාවක් තමයි ඒක තියෙන්නේ. ඒ නිසා ඒ වගේම පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් මේ වන විට පත් වෙලා තිබෙන නිසා අපි අවසාන වශයෙන් තීන්දුව කළා තියෙනවා. කැබිනට් මණ්ඩලය පිළිබඳව සාකච්ඡා කළා තිබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් දෙන්නේ කුමන යෝජනාවද? එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියන එක තමයි දැන්ට තිබෙන එකඟතාවය. එසේ නැතුව රජයට ඉඩම් පවරා ගැනීමක් හෝ ආණ්ඩුවට ඉඩම් වල අවශ්‍යතාවයක් නැතේ කියන එක මම ඊටමත් වගකීමෙන් කියනවා.
හරි, බොහොම ස්තුතියි. ඉෂාක් රහුමාන් ප්‍රශ්නංකාට.
එතුමනි, මම ප්‍රශ්නය අහනවා.
අග්‍රාමාත්‍යතුමාගේ
ගරු කතානායකතුමනි, තුමාට දෙනවා.
ගරු කතානායකතුමනි, ගරු කෘෂිකර්ම ඇමතුමා සඳහන් කරේ මාතර නිලලා ගඟ ආශ්‍රිතව ඉඩම් අක්කර 10,000ක් හෙක්ටයාර 4,000ක් පවරා ගැනීම පිළිබඳ කිසිම එහෙම යෝජනාවක් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ගරු කතානායකතුමනි, මේක සිද්ධ වෙන්නේ ඔබතුමා අප්‍රේල් මාසේ මේ අවුරුද්දේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ කන්න 12ක් වගා හානි වෙච්ච ගොවීන්ට කොරටු ගොවීන්ට මේ වන්දි ගෙවන්න ඔබතුමා දන්නවා. ඔබතුමා නෙමේ ඒ ඒ යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඔබතුමාගේ යෝජනාවට ගරු ජනාධිපතිතුමා මුදල් නැමැතිවරයා විදියට එතුමාගේ ඔබ්සර්වේෂන් ඉදිරිපත් කළ කරන යෝජනාව තමයි. මේක හැමදාම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මේක මන්දි ගෙවන එක නෙමේ කළ යුත්තේ මේ ඉඩම් රජයට පවරා ගැනීමයි කියලා. වන්දි ගෙවීමකින් පවරා ගැනීමයි කියලා. එහෙම නැතුව මේක දේශපාලන වාසියක් ගන්න ගරු ඇමතුමා කවුරක් කෘතිමව නිර්මාණය කරපු අර මීඩියා බබල් එකක් නෙමෙයි මේක. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒතර ඔබතුමා එක නිවැරදි කරා. හැබැයි ජනාධිපතිතුමා මුදල් ඇමතුමා විතර මේ මොහොත දක්වා එක නිවැරදි කළා නෑ. ඒ නිසායි මේ මේ සැකය හැම වෙලාවෙම කාන්දු වෙන්නේ, සැකය වර්ධනය වෙන්නේ. බොමිසුති
ගරු ඇමතුමා,
කථානායකතුමනි, මේ සම්බන්ධව කමිටුවකුත් පත් වෙලා තිබෙනවා. ඒ කමිටුවෙත් සාකච්ඡා කරලා දැන්ට යම් නිර්දේශ ලබා දීලා තියෙනවා. කිසිසේත්ම ආණ්ඩුවට මේ ඉඩම් වල අවශ්‍යතාවයක් නැතේ කියන එක පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමත් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී දැනුම් දීමක් කරා. නැවතත් ආණ්ඩුවට ඉඩම් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒ ඉඩම් වලට එක් වතාවක් වන්දි දීලා ඊට පස්සෙ ඒ ඉඩම් විභාගවට නුසුදුසු ඒවා තියෙනා නම් වෙනත් වගාවකට හෝ රජයේ ආධාර මත ආර්ථික වශයෙන් වැඩි වටිනාකමක් ගන්න පුළුවන් ආදායම් මාර්ග වලට යොමු වෙන ගොවි ජනතාව කැමති නම් ඒ අනුව කටයුතු කරන්න කියන නිර්දේශය තමයි දැන්ට අපිට ඒ කමිටු වාර්තාවෙනුත් ලැබෙමින් පවතින්නේ. නමුත් අපි ඒ සියල්ල පැත්තකට තියලා තියෙනවා. මම ඒක ඉතාමත් වගේ කීමෙන් කියනවා දැන් ඒ පත්‍රිකා සියල්ලම පැත්තකට තියලා තියෙන්නේ. අවසාන වශයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් තියෙනවා. ඒකේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා තමයි සභාපති ධූරයේ උසුලන්නේ. ගරු කථානායකතුමා තමයි තේරීම් කාරක සභාව පත් කරේ. ඔබතුමාලා ඉන්න මමත් ගියා. මේ තේරීම් කාරක සභාවෙන් දෙන්නේ කුමන යෝජනාවද? ඒ යෝජනාව මිසක් වෙනත් කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද රජයට උමනාවක් නැහැ. ඉඩම් අරගෙන කොහෙවත් තියාගන්න මං හිතන්නේ මොනම රජයකටවත් උමනාවක් වෙන්නේ නැහැ. දැන් මේ ජනාධිපතිතුමා තියෙන ඉඩම් ලක්ෂ 20කට ඔප්පු ලබා දීලා අයිතිය ලබා දෙන මොහොතක තවත් ඉඩම් ආණ්ඩුවට ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.
ඉෂාක් රහමාන් මන්ත්‍රීමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න.
ගරු කථානායකතුමනි, මන්තුමාගේ ප්‍රශ්නට පිළිතුර එතුමා අහලා තියෙන්නේ කුලී නිවාසවල පදිංචිව සිටින පදිංචිකරුවන් සහ ඒ සම්බන්ධ අයට මේ දරුවන් පාසල්වලට ඇතුළු කිරීමේදී ග්‍රාම සේවා සහතික සහ ඐඩෙන්ටි කාඩ් හැදීමේ ගැටලුව පිළිබඳ. ඒ ගැටලුවට පිළිතුර අපි පිළිගන්නවා. එහෙම ගැටලුවක් තියෙනවායි කියලා. ඒ වගේම ඔහු අහනවා මේ ගැටලුව විසඳීමට කඩිනමින් ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද? කරු කතානායකතුමනි, පිළිතුර විදිහට කෙසේ වුවද ඉඩමේ අයිතිය තහවුරු කිරීම නොහැකි අටවෙනි ප්‍රශ්න නේද?
අට
කෙසේ වුවද ඉඩමේ අයිතිය තහවුරු කිරීම නොහැකි කුලී නිවසවල සිටි පදිංචි සිටින පදිංචිකරුවන්ට ජල බිල්පත් විදුලි බිල්පත් ලබා ගැනීම සඳහා පදිංචි සහතික ලබා ගැනීමට බාධාවක් නොමැත. ඒ වගේම පුරවැසියෙකුගේ යම් අවශ්‍යතාවයක් සඳහා සිය පදිංචිය තහවුරු කිරීමට ඉල්ලුම් කිරීමට පාසල ලේඛන පරීක්ෂා වන ආශ්‍රිතව එම පුරවැසියන්ට පදිංචිය සනාථ කිරීමට ග්‍රාම නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන සොදිසි කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. අපේ අමාත්‍යාංශයෙන් ඒ අයට ඒ ලියවිලි ඉදිරිපත් කරන්න උපදෙස් ලබා දීලා තියෙනවා මන්තුමා. චන්දහිමි නාමලේඛනයේ ඒ වගේම චන්දහිමි නාමලේඛනයේ නම ඇතුළත්ව තිබී නම් අනිවාර්යයෙන්ම ඒ එකම සාධක ලෙස නොසලකා පුරවැසියාගේ පදිංචිය සම්බන්ධව ශේෂ්ඨ පරීක්ෂාවක් කරලා වෙනත් සුදුසුකම් සොයා බැලීමෙන් ආශ්‍රිත කරුණු තහවුරු කර ගැනීමෙන් පදිංචිය සනාථ කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් උපදෙස් පත්‍රිකාව ගරු කතානායකතුමනි, රාජ්‍ය පරිපාලන සොදෙස් කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ HAF 3 MISCL 0.4 0.21 යන උපදෙස් පත්‍රිකාවනුත් 2011/06/05 දින HAF 3 MISCL 0.4.1 කියන එකේ 2 කියන 2019/126 ඒ කියන්නේ 2011/06/05 2019/126 උපදෙස් ඉතාමත් පැහැදිලිව අදාළ නිලධාරීන්ට ලබා දීලා තියෙනවා. මේ අනුව කුලී නිවස වල පදිංචිව සිටින පදිංචිකරුවන්ට ඔවුන්ගේ පරිපාලන අවශ්‍යතාව වෙනුවෙන් ග්‍රාම නිලධාරී මගින් පදිංචිය සනාථ කිරීම සඳහා ඉඩමේ අයිතිය තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. විදුලි බිල්පත් ජල බිල්පත් වැනි අදාළ පදිංචිය සනාථ කිරීමට වෙනත් ලිපි ලේඛනද භාවිතා කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදීද ඔවුන්ට දරුවන්ගේ රජයේ පාසල්වලට ඇතුළත් කිරීමේද අදාළ ආයතන මගින් නිකුත් කරන චක්‍රලේඛන උපදෙස් පිළිගන් අදාළ වෙනවා. නොවේසේන නම් මන්ද ඒක අදාළ නොවේ.
මගේ පළවෙනි අතිරි ප්‍රශ්න කතානායකතුමනි, මේ රටේ අවුරුදු 2කට පෙර ඉතාම ආර්ථික ප්‍රශ්නයක් තිබුණා. යම් කිසි මට්ටමට හොඳ පැත්තට හැරිලා යනවා. මේ රටේ තියෙන ජනතාවට ඉදිරියට මොන හරි යම්කිසි පියවරයක් ගන්න රජේ සූදානම් වෙලා ඉන්නවාද කියලා මම ඒ අදාළ ඇමතුමාගෙන් අහනවා.
රු කතානායකතුමනි, ඒ ප්‍රශ්නෙට සම්පූර්ණ පිළිතුරක් අපේ අමාත්‍යංශයෙන් දෙන්න බැහැ. නමුත් රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන විෂය ඇතුළේ ගරු අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමයි උපදෙස් ඇතුව අපේ අමාත්‍යංශ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් මේ පිළිබඳව වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කරලා ඉවරයි. ඔබතුමත් දන්නවා 2024 ආයවැය ලේඛනයෙන් අපි රුපියල් 10,000ක පරිවැඩිය කිරීමක් කළා. පරිපාලනයට ඉතාමත් අවශ්‍යතාවයක් තිබුණු අපේ මෙතන දලස්සලාපේරු ඇමතුමත් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර අවස්ථා කීපයකදී අපිට කතා කරලා පරිපාලනයට විශේෂම අවස්ථාවක් තිබුණු ග්‍රාම නිලධාරී පුරප්පාඩු පුරවන්න ග්‍රාම නිලධාරීවරු අපි 1942 මේ අසීරු අමාරු ආර්ථිකයේ තියෙන අවස්ථාවේදී පත්වීම් ලබා දීලා මේ වෙද්දී ඔවුන් ශේෂ්ත්‍රීය වැඩවලට නියලිලා ඉන්නවා. විශ්‍රාමිකයන්ගේ විශාල ගැටලු ගන්නාවක් තිබුණා. වැටු ගෙවීම්, විශ්‍රාම වැටු පිහිටතාවයන්, ඒ වගේම විශ්‍රාම වැටු ගෙවීමේ අපහසුතාවයන් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරලා ගරු අග්‍රාමාත්‍යතුමා නිතර නිතර සාකච්ඡා පවත්වලා විශ්‍රාමිකයන්ගේ මේ වෙද්දී විශ්‍රාම වැටු ගෙවීම් යථා තත්ත්වයට පත් කළා. අද වෙද්දී විශ්‍රාම වැටු ගැටලු නැති තනමට පත් වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ගරු කතානායකතුමනි, අත්‍යවශ්‍ය සේවාවන් තියෙනවා, අවශ්‍ය නිලධාරීන් තියෙනවා. ඒ අත්‍යවශ්‍ය සේවාවන් නිලධාරීන්ගේ ගැටලු විසඳන්න රජයක් විදිහට අපේ අමාත්‍යංශය විදිහට ගරු අගමැතිතුමාගේ උපදෙස්සා එතුමයි මැදිහත් වීම මත අදාළ අවශ්‍ය සුසුසු තනතුරු පුරවන්නත් අග්‍රාමාත්‍යතුමයි ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පවත්වලා ඒ කටයුත්තත් කරලා අවසන් වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා විශාල පිරිසක් අපි බහුකාර්ය ක්‍රියාවල මේ යෝජනාවල දරුවෝ බඳවල තැන් තැන්වල විසීම විශයක් නැතුව දාලා තිබුණා. ඒ අයත් රාජ්‍ය සේවයට ඇතුල් කරලා මේ අමාරු අසිරු අවස්ථාවේ ඔවුන් රාජ්‍ය සේවයේ පුරප්පාඩු තියෙන තැන්වල රැකියාවලට ස්ථානගත කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඉදිරියේ අමුතුවෙන් දෙයක් කරන්න දෙයක් නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා අපේ අමාත්‍යංශය යටතේ අපේ නිලධාරීන් එක්ක එකතු වෙලා ජනාධිපතිතුමා උපදෙස් මත රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන්න වැටුප් වැඩි කරන්න ඔවුන්ට දෙවැන්ත කාර්යභාරයක් කරලා තියෙනවා. ඒ වගේම වර්තමානයේදී නම් විශාල අය ජනාධිපතිවරණ ඉලක්ක කරලා ගරු කතානායකතුමා අරවා දෙනවා මේවා දෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක මෙතුමා පුළුල් වහන කාරණාවට මට උත්තරයක් සපයන්න බෑ. නමුත් අපි අමාත්‍යංශයක් විදිහට රාජ්‍ය සේවයේ ශක්තිමත් කරලා ගෞරවාන්විතභාවයෙන් රැකලා ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් වේතනයක් නිර්මාණය කරන කාරණාව සෞඛ්‍ය ගෞරවය ආරක්ෂා කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදීත් ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට 2025 වර්ෂය සඳහා අපි යෝජනාවලිය අමාත්‍යංශ විසින් ඉදිරිපත් කරලා ජනාධිපතිතුමා පිළි අරන් තියෙනවා. කියන්න ගියොත් ලොකු වෙලාවක් යන නිසා මම හිතන්නේ මේ වෙද්දී ඒක මාධ්‍ය එහෙමෙන් දැනගන්න පුළුවන්කම ලැබෙනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්න. එමෙතුමා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න. මේ වෙලාවේදී රජයේ සේවකයන්ට හැම වේදිකාවම පොරොන්දු දෙනවා පඩි වැඩි කරනවා කියලා. මේ ඔබගේ අමාත්‍යංශයේ අපේ මේ අගමැතිතුමා ඉන්න නිසා මම අහනවා, අගමැතිතුමා කැබිනට් එක අනුමැතියක් අරන් දෙනවා කියනවා ඔබ රජයේ සේවකයට 25000 පඩි වැඩි කිරීමක් සඳහා. මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති වුණා නම් 2025 අනිවාර්යම දෙනවද නැත්නම් පොරොන්දුවක්ද කියලා මම අහන්නේ. ඒක
අරු ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස්
අරු කතානායකතුමනි
ඕඩර් ප්ලීස්
කතානායකතුමනි
ඕඩර් ප්ලීස්
රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා විදියට මම සතුටු වෙනවා නිලධාරින්ට කාගෙන් හරි පඩි වැඩිවීමක් වෙනවනම්. එනිසා කාගෙන් හෝ මේ තියෙන දරිද්‍රතාවය මත ජීවත් වෙන්න සුදුසු වැටුපක් වේතනයක් වැඩි වෙනවනම් මේ කාලේ සීමාව තුළ උන්ට ලැබෙන පොරොන්දු ඉටු වෙනවනම් මම ඒක ඉතාමත් සතුටු වෙනවා අමාත්‍යවරයා විදියට. හැබැයි මම ඔබතුමාට කිව්වා මේ සභාවටත් කිව්වා අපි අමාත්‍යංශයක් විදියට අනාගතයේ බොරු පොරොන්දු දෙන්නේ නැතුව මේ වෙද්දී අපට කරන්න පුළුවන් කාර්යභාරය කරලා තියෙනවා. නැවත කියන්න ඕනේ 2024 අවුරුද්දෙත් අපි රුපියල් 10000ක පඩි වැඩිවීමක් ඔවුන්ට කරලා තියෙනවා. 25ෙත් ඒ වැඩි කිරීම අපි අමාත්‍යංශයක් විදියට කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
රෝහිණී කුමාර විජේරත්න මෙතනින් හොඩ ප්ලීස් වොන්ඩබල් දෙනි පිටිය බුට් ටේක් ද චෙයාර්.
අපිට පාර්ලිමේන්තුවේ සෙක්‍රටරි ජෙනරල් එවලා තියෙනවා මේ වට්ස්ඇප් එක, you are kindly invited to be present at the special meeting with the honorable speaker, governor of the central bank and the officials on the accountability of the central bank of sri lanka to the parliament under section 80 subsection 2 of the cbsl act number 16 of 2023 to be held today at 11 AM at CR number 1 of parliament kiyala. දැන් මේක දැන් මේක තීරණය කරලා තියෙන්නේ මේ පනත යටතේ මහ බැංකුවේ ඒ මාස 6කට සැරයක් ඉදිරිපත් කරන වාර්තාව රජයේ මුදල් කාරක සභාව හරහා පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියලා. ඒක තමයි තීරණය. ඒ තීරණය අරගෙන තිබුණේ මහ බැංකුවත් මුදල් කාරක සභාවත්. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ මොන කමිටුවක් යටතේද මේ 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 සාකච්ඡාව ගන්න? මම ඇඩ්හොක් විදියට කරන්න පුළුවන්ද? මේක තීරණයක් අරගෙන තියෙද්දි ඇයි මේ තීරණය වෙනස් කරලා තියෙන්නේ? අපේ මුදල් කාරක සභාවට දන්නලත් නැහැ මේක.
මම හිතන්නේ මේ දැනුවත් කිරීමක් කරන්න තමයි කතා කරලා තියෙන්නේ.
නෑ නෑ, අද මුදල් කාරක සභාව හම්බ වෙනවා 10 මාර්ට්.
මේක සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ දැනුවත් කරන්න තමයි මම
මේ මුදල් කාරක සභාවට නම් මේක ඉදිරිපත් කරන්න ඕනේ. ඒක මුදල් කාරක සභාවට ඉදිරිපත් කරලා අනිත් මන්ත්‍රීවරුන්ට දැනුවත් කරන්න පුළුවන් ඒකට එන්න කියලා. ඒක කිසි ගැටලුවක් නෑ. සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගී වෙන්න පුළුවන්. නමුත් මේකේ ක්‍රමවේදය තමයි ඇඩ්හොක් විදියට නෙමෙයි මුදල් කාර්ක සභාවට තමයි මේ මහ බැංකුවේ වගකීම ඒ වාර්තා ඉදිරිපත් කරන්න කියන එක තීරණයක් අරගෙන තියෙනවා. මේක අරගත්තේ අද ඊයේ නෙමෙයි, මාස 6කට කලින් ගරු සභානායකතුමා මුදල් මේ මහ බැංකුවේ පනත සම්මත වෙනකොට. ඉතින් මේක වෙනස් කරන්න එපා. ඒ නිසා මේක මුදල් කාර්ක සභාවේ යටතේ තියලා සියලු මන්ත්‍රීවරුන්ට මුදල් කාර්ක සභාවට එන්න කියලා. Because you can't do this. You can't be ad hoc about these things.
Garu Sabhanayakathuma.
Garu Ullasunala Sabhapathithumani meka kathanayakathuma ada ude nivedanayak katita kiyuwa. Then kathanayakathuma nivedanayak kalahan passe eka aith wenas karanna ba. Nene hari obathumanata WhatsApp ekak kaata ada ude sabhawa arambeyedima niyayapathriye thibunu ankayak katiyata kathanayakathuma nivedanaya kala.
නැගිට ඇහන්න. එතකොට එතුමා ගිහිල්ලා මෙතුමා
දැන් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. දැන් අද 11ට ඒක රැස් වෙනවා නම් එතෙන් දුවේ ප්‍රශ්නේ මතු කරන්නේ.
මතු කරන එක නෙමෙයි කරු සභානායකතුමා. මේකේ ක්‍රමවේදයක් තියෙනවානේ. මේ ක්‍රමවේදය තමයි ඇඩ්හොක් විදියට එක එක කට්ටිය කතා කරනවා වෙනුවට රජ කවුරු එක හිටියත් මට ප්‍රශ්න නැහැ. මුදල් කාරක සභාවට තමයි වගකීම තියෙන්නේ මහ බැංකුවේ වාර්තාව සාකච්ඡා කරන්න.
හරි හරි.
එතකොට දැන් මේක මොකද කරන්නේ? මොකද මුදල් කාර්ක සභාව හම්බ වෙනවා 10 මාර්ට්, සමා වෙන්න 11 මාර්ට්. එතකොට මේ කමිටුව දාලා තියෙනවා 11ට. මේ කමිටුවක් නෙමෙයි.
කමිටුවක් නෙමෙයි දැනුවත් කිරීමක් කරන්නේ මන්ත්‍රීවරු. ඉතින් ඒකේ වරදක් තියෙනවද මන්ත්‍රීවරු දැනුවත් කරන්නේ?
ඔව් වරදක් නෙමෙයි. අපේ නීති අනුව තියෙන්නේ පාර්ලිමේන්තුවට.
හරි, ඔබතුමා කියන කාරණේට ඔක අනිවාර්යෙන් ඔබතුමාගේ කාර්ක සභාවට එනවා. හැබැයි එහෙම එනවයි කියලා මන්ත්‍රීවරු දැනුවත් කිරීමේ කිසිම වරදක් මට පේන්නේ නැහැ.
තියන්නේ පනතේ 82 යටතේ කියලා.
ඔය ඉතින් පනතේ සමගන්තිය කියලා පැවක කියන්නේ.
පනතේ 80 නෑ පනතේ නෑ මට පනතේ 82 මෙහෙම පාර්ලිමේන්තුවේ අපේ සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනවානේ. There is an accepted practice. So all what I am saying is accepted practice was for the central banks to present its reports to the committee on public finance.
Yes.
Not to some ad hoc group that is that will meet on and off.
Definitely this report will be submitted to your committee. There no question about that according to the law we pass here. But I don't see any issue presenting the facts and figures to entire parliament members.
No, so that can be done, sir. All what I'm saying is that should be done according to the accepted principle.
Yeah, it's okay, but definitely this will be sent
to you. We have not been consulted, no.
Yeah.
Our committee was not consulted.
Oh, it's okay that your finance committee is there to look into certain issues in the report. That's true, right?
But they are supposed to submit the report to the committee on public finance.
By presenting it to members of parliament, because your committee is also comprising of members of parliament.
What I'm saying, sir, is there is an understanding. It was a written understanding that they will present their 6-monthly report to the committee on public finance, not to some other ad hoc group.
I understand that. I agree with that. We need not debate here. We'll refer it to the speaker.
Thank you.